గారు అనువ్రత నాయక్
గారు సభాపతిమని విశేషమ దిదాస్ దహాట సందహా వర్తమాన ఆండు ఇదిరిపత్ కొడతి బిన ఆయవే లేఖని పిలిబందవ కరుణు కీపయక్ ఇదిరిపత్ క్రీమట అవస్థావక్ లబాదీం పిలిబందవ ఒబతుమాట బిహిమ్ని స్థుతివంత వినవ గరు కథానాయక్ గారు సభాపతిమని మీ ఆయవే లేఖని వివిధ తెంగల వివిధ వెంకిరీం తిబునాత్ ఎయ క్రీడా పిటి గుడనగన్న పులువాన్ ఎవిదిని ఎవిదిని మంతీరు గుడనగీం పిలిబంద విన్న పులువాన్ ఏమనెత్తాం విశ్వవిద్యాలయ పీఠక ఆరంభ క్రీం పిలిబంద విన్న పులువాన్ ఏ సిద్ధివీం కవర సిద్ధివీం తెన తెన సదాహం కర్ల తిబునా అయవే లేఖనికి వెదగత్వెన్ని ఎమ్మ అయవే లేఖనీం పెన్ను కర్ణ ఆర్థిక ఉపాయ మార్గే కుమక్దకి ఎత్తమ గత్తు ముదల్ అమాత్యవరయా తమంగ అయవే లేఖని ఇదిరిపత్ కర్మిం కీనవా మీ ఆర్థిక ఉపాయ మార్గే తమాయి లిహిల్ కర్ణే వేగవత్ క్రీము ఇక తమా యుహుగి అయవే కథ పశ్చుని పిట్టివి కీనవా ఎగ్దా సమస్య హెత్తహత వసరే వివృతార్థిక ప్రతిపత్తి అపివిసింగ్ హందున్నాదు నతర పసుగే దశకేది ఎహి గామక బలహీన వీగుస్ వివృత ఆర్థిక ప్రతిపత్తి ఆపసు హరీమి దిశావట యమూన ఎనిసా మీ ఎగ్దా సమస్య హత్తే అందున్నాదన్నది ఆర్థిక ప్రతిపత్తి ఇసరహట గమన్ కరీనే వివిధ అవస్థావులు వివిధ బాధావన్ నావా ఎనిసేమ బాధావన్ ఇవత్కుట లిహిల్ కిరీమ తమై మిమ ఆర్థిక ప్రతిపత్తి ఆర్థిక ఉపాయ మార్గి ఇక తమ వెదగత్వీన్ అనిత్యవ విన విన సిడివీ మొట్ట కథాకరణ పులువ దెన్ లిహిల్ కిరీం పిలిబంద ప్రతిపత్తి ఏది గరు సభాపత్తుమని అపేరట కవర్ రటక్ది అపిరటి ఇతా కుడా ఆర్థిక అత్తిబిన కుడా విలంద పొలత్తిబిన రట అపిరటి దళదేశ నిష్పాదితే ఆసన్న వశంగత్తు తపిరటి ములు ఆర్థికే డొలబిలియన అసువత్ అసూపహత్ అతర ప్రమాణికతమై తిబిన్ ఇక ఇతా కూడా ఆర్థిక అత్తిమి రట ఇవాగే మాపే విలంద పొలగత్తు దైనిక అపిరటే విలంద పొలట బహాండ మిలదీగనీమట హో బహాండ వికినీమ సదహా విలంద పొలట ఎన్నే 138 ఆసన్న ప్రమాణే ఇక కూడా విలంద పొల ఇవాగే మాపే ములు ఆనయన గత్తుత్ ఆసన్న వసీన్ డొలబిలియన 20 పమనతమై ఆనయన తిబిన్ డొలబిలియన 10 పమనై అపనయన తిబిన్ ఎనిసా అపి దెవెంత ఆర్థిక కిమి రాజ్యక్ నువే అపి తెల్ విలంద పొల బెలువు దైనిక పెట్రోల్ అవశ్యతావి తిబిన్ని పెట్రోల్ మెట్టిట్టుం 2500 కుడా ఆర్థికయ కుడా బలశక్తి ఇల్లుమ ఎనిసా మీక దెవెంత ఆర్థికయక్ నివే ఎవెని రటక ఆర్థికే కుడా విన ప్రమ పమనట గరు సభాపత్తుమని ఎమ రటే ఆర్థికే మరమస్థానవల ఆరక్షావ అతిశే వెదగత్ ఆర్థిక విశాల రాజ్యజ్ఞం అత్తరిన్న పులువా తరంకారిత్తటి వివృత కరన్న పులువా హెబే మే కుడా ఆర్థిక కిమి రాజ్యక సిదువి హెక్ వినది తమాయి ఇతా కీపదిన అతట మే ఆర్థికే మరమస్థాన అత్పత్వీమే అనతురత్తిబిన మా ఉదాహరణ కట్టి గీయు అపే రట సామాన్యం గత్తొత్ వసరకటి వీ నిష్పాదన విన్ని మెట్రిక్ టోన్ లక్ష తీస్సటక్ పొమ్మన ప్రమాణే మిలియన్ తున దిశ అటక్ వగే ప్రమాణే అద అపే రటే వీ విలంద పొలాత్ సహల్ విలంద పొలాత్ ముళుమణిమ పాలనే కరండ పులువంకమ లెబిలత్ బినవా మోల్ హిమియ పస్ దినికుట ఏ ఐ అపే రటే ఆర్థిక కుడా నిసా అద అపి గత్తొత్ అపే రటే టైల్ విలంద పొల ఏక సమాగం దెకక్ ఎత సమాగం దెకక్ గత్తత్ ఎక ఐతి కరువి ములు టైల్స్ వెలంద పొల మాద హసురువన్న పులువాన్ ఎక్కిని దిన్ని కుట ఎనిసా కుడా ఆర్థికేకది అతిశే వెదగత్ జనతావగే సా ఆర్థికే మరమస్థానవల విశాల దెవెంత బలపేమ సహిత పంగువక్ రాజ్యాతి తియాగన్నిక హెబే తమున్నాసల యోజన కరన్ని కుమక్ హెత్తే హతే ఇందమ్మ కరపు ఉపాయ మార్గే తమై మే ఆర్థికే మరమస్థాన అత్తరపు ఇక తమున్నాసల ఆరంభేది నిష్పాదన కర్మాంతశాలటికి అత్తరియ పేస కర్మాంశాల టైర్ కర్మాంశాల కిరిపిటి కర్మాంశాల వాణి కర్మాంశాల సీని కర్మాంతశాల ఇక నిష్పాదన ఆయతనికి అత్తరియ పేస కర్మాంతశాల వలిం పటంగన ఇవకట పేస కర్మాంతమతి విజయపాల మెండిస్ మహాత్మే ఇతరిం పటంగన సమస్త కర్మాంతం అత్తరియ అద ముఖద్ద పేరట కర్మాంత శేత్రి అత్వత్పీతిమిని ఇరనామ ఇస్రాట గ్యాద నే ఈలగ తమనాసల వతు శేత్రి అత్తరియ తిబును వతు విశాల ప్రమాణక్ ఇండియాను టాటా సమాగం ఎతులు పౌద్గలిక అంశట పెవరువా హెబే వతువుల్ట ముఖద్ద దత్తలా తిని ఇరనామ ఏకైన గస్టిక కపల దెమ్మ మెసింటిక దిరండ పటం గత్త විශාල සෝදා පළුව ලක්ුණා. අද විශාල වතුවලින් අද කුඩා තේනිස් පාදනයක් ලැබෙන තැනට තල්ලු වෙලා තිබෙනවා. ඊළඟ තබුනාසෙල බලශක්ති වෙළඳපොලේ වැදගත් පංගුවක් අත්තරය. අපේ තෙල් ගබඩාවලින් තුනෙන් එකක් කොළොන්නාවේ සහ මුතුරාජවල පිහිටි ගබඩා සංකීර්ණ CPSTL කියලා පෞද්ගලික සමාගමක් පිහිටවල ඒ පෞද්ගලික සමාගමෙන් තුනෙන් එකක් IOC සමාගමට පැවරුවා. ඒ අතුරු අන්තරාකාරී තත්වය මීට සති දෙක තුනකට කලින් අපි මුහුණ දුන්නු. ඒ වගේම අපේ තෙල් වෙළඳපොලේ පෙට්‍රල් සෙට් 100කට ආසන්න ප්‍රමාණයක් සිල්ලර වෙළඳාමත් අපි අත්තරය. එනිසා තමුණාසලා බලශක්ති අත්තරය. දැන් මොකද්ද යලි මංගල සමරවීර මහත්මයාට කරන්න තිබෙන ලිහිල් කරන්නේ? කොතෙන්ද යන්න තියෙන්නේ? ඒක තමයි මේකේ තියෙන භයානකත්වයේ. එකක් අනිවාර්ය බලශක්ති ක්ෂේත්‍රය ඉතුරු කොටස අත්තරිනවා. මොකද්ද බාධාව? 2003 මේ ගිවිසුම අත්සන් කරන වෙලාවේ IOC එකත් එක්ක CPSTL ගබඩා සංකීර්ණයේ කිසිදු සමාගමකට තුනෙන් එකකට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් තියාගන්න බෑ කියලා ගිවිසුමක් තියෙනවා. එනිසා IOC එකට තුනෙන් එකක්, CPC එකට තුනෙන් එකක්, ඉතුරු තුනෙන් එක කලවි කිරීම සඳහා භාණ්ඩාගාරයේ තිබ්බා. ඒ කොටස් විකාරිත භාණ්ඩාගාරයේ තිබුණා. වෘත්ති සමිතිය අරගල කරලා තමයි ඒ නැත CPC එකට පවරගත්තේ. හැබැයි මේ ලීල් කරේ ඊළඟ පියවරේ නම් අන්න බාධාවක් වෙච්ච තැන මංගල සමරවීර මහත්මයා හඳුනාගන්න බාධාව තමයි ඒ ටික නැවත භාණ්ඩාගාරයට ගත්තා. ඒක දෙන්න හිට ඉන්දියානු භාරත ඔයිල් සමාගමට. ඒක තමයි තමුණාසල අත්තරින්න ඕන බලශක්ති ක්ෂේත්‍රේ. ඊළඟ වැදගත් ලිහිල් කිරීමේ යෝජනාවන් ටිකක් තමුණාසිද මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරලා තිබෙනවා. එකක් ගත්තොත් කුඹුරු පනත සංශෝධනය කරන්න. 1973 දරන අංක 42 දරන කුසිකාර්මික පනත සංශෝධනය කරන්න. ඇයි? ගරු සභාපතිතුමනි, අපේ රටේ ඉඩම් වෙළඳපොළ ලිහිල් කරන ලක් වෙලා නැහැ. ඕන කෙනෙකුට ඉඩමක් මිලදී ගන්නත් ඕන කෙනෙකුට ඉඩමක් විලදී විකිණීමටත් හැකියාවක් නැහැ. එනිසා අපේ ඉඩම් වෙළඳපොළ පාරම්පරික විශාල නීති ගමන ගණනාවක් එක සමන්විත වෙලා ඉඩම් වෙළඳපොළේ ජනතාවගේ ආරක්ෂණය තහවුරු කරලා තිබෙනවා. ඒ ඉඩම් වෙළඳපොළේ ජනතාවගේ ආරක්ෂණය තහවුරු කරලා තිබෙන නිසා තමයි අදත් ග්‍රාමීය දිලු ජනතාව අතරේ තමන්ගේ ඉඩම් රැකිලා තිබෙන්නේ. ඒ මොකද සමහර ඉඩම් තිබෙනවා පූජාප්පු වලින් තිබෙනවා, සමහර ඉඩම් තිබෙනවා පරම්පරාවෙන් ඉඩම්, සමහර ඉඩම් තිබෙනවා ද මහවැලි ඉඩම් වගේ ගත්තොත් මහවැලිය ලැබුණේ ගොඩින් අක්කර භාගයේ මඩින් අක්කර දෙකමාරයි. හැබැයි කුඹුරු ඉඩම් අක්කර දෙකමාරට කොන්දේසියක් තිබෙනවා. ඒ අක්කර දෙකමාර අක්කර එකමාරකට වඩා අඩුවෙන් කොටස් කරන්න බෑ කියලා. ඒ කියන්නේ අක්කර දෙකමාර කවදාවත් කොටස් කරන්න බෑ. එනිසා මේ ඉඩම් නීති ශක්තිමත් කරලා තිබෙන කුමක් වෙනුවෙන්ද? අපේ රටේ ග්‍රාමීය ජනතාව අත මේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි මේ ඉඩම් නීති ශක්තිමත් කරලා තිබුණේ. හැබැයි කාලාන්තරය තිස්සේ මේ ඉඩම් වෙළඳපොළ පුළුල් කරන්න ලිහිල් කරන්න කියලා යෝජනාවක් තිබුණා. අපේ 1985 ලංකාවට ආපුව ලෝක බැංකු නියෝජිත දෙනෙක් ඉදිරිපත් කරපු වාර්තාවක් තිබෙනවා. එදා ඉඳන් කිව්වා මේ ඉඩම් වෙළඳපොළ ලිහිල් කරන්න කියලා. හැබැයි කරන්න බැරි වුණා. ඒ කරන්න බැරි වීමේ හේතු කොටගෙන තමයි අදත් රත්තරම් බඩු ටික බැංකුවේ තිබ්බට, වතුර පොම්පේ උකස් කරලා තිබ්බට, හැබැයි ගොවි ජනතාවගේ අතේ ඉඩම ආරක්ෂා වෙලා තිබුණා. මේ ඉඩම් ආරක්ෂණ නීති හරහා දැන් තමුණාසලා මොකද යෝජනා කරන්නේ? තමුණාසලා යෝජනා කරනවා ඉඩම් නීති ටික ලිහිල් කරන්න. ඊළඟ තමුණාසලා යන්න ඕන කප තිබෙන්නේ එහෙනම් ස්වභාවික සම්පතක් වන ඉඩම් ටික විවෘත කරලා දෙන්න ඕන. ඒ සඳහා ඉඩම් නීති ලිහිල් කරනවා විතරක් නෙවෙයි, මිලදී ඉඩම් නීති ලිහිල් කරනවා, ඉඩම් නීති ලිහිල් කරනවා වගේම අනෙක් අයට ඉඩම් ලබා ගැනීම සඳහා අවශ්‍ය වෙන සාධකත් ඇති කරනවා. කාටද? මේකේ 147 වගන්තිය මොකද්ද කියන්නේ? හතරවන මහලට පහළ මහල් නිවාස විදේශිකයන්ට මිලදී ගැනීමට ඇති බාධා ඉවත් කරනවා. විදේශීය අයිතිය සහිත ලැයිස්තුගත සමාගමට ඉඩම් හිමි කර ගැනීමේ අයිතිය පිළිබඳ ඇති බාධා ඉවත් කරනවා. මේ රටේ ජනතාවට ඉඩම් නීති ලිහිල් කරලා විකිණීමට අවශ්‍ය වෙන පරිසරය හදනවා. අනෙක් පැත්තෙන් විදේශිකයන්ට එම ඉඩම් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වෙන නීති ලිහිල් කරලා තිබෙනවා. මෙතන තමයි විවෘතකරණයක් කියන්නේ. ඊළඟ විවෘතකරණය මොකක්ද? තමුණාසලගේ යෝජනාව. ඊළඟ විවෘතකරණය තමයි මූල්‍ය වෙළඳපොළ. අපි දන්න අපේ රටේ ශක්තිමත් දැවැන්ත මූල්‍ය වෙළඳපොළක් නේ. ඒ නිසා ලංකා බැංකුව, මහජන බැංකුව, NSB ජාතික ඉතිරිකිරීම් බැංකුව ඒවා රාජ්‍ය සතුව තබාගෙන ඉන්න නිසා තමයි අපිට අපේ රටේ මූල්‍ය වෙළඳපොළ හැසිරීමේ බලය තිබෙන්නේ. මේක දැවැන්ත වෙළඳපොළක් නෙවෙයි. මේක බහුජාතික මූල්‍ය හිමිකාරීත්ව සහිත සමාගමකට අපේ රටේ සමස්ත මූල්‍ය වෙළඳපොළ අත්පත් කරගන්න පුළුවන්. හැබැයි ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉතිරිකිරීම බැංකුව හරහා තමයි මේ මූල්‍ය වෙළඳපොලේ රාජ්‍ය පංගුව හරහා තමයි අද මූල්‍ය වෙළඳපොල නියාමනයකට භාජනය කරන්න ආරක්ෂණයකට භාජනය කරන්න. හැබැයි තමුන් අසලා කියන මොකද්ද? දැන් මේ මූල්‍ය වෙළඳපොල අත්තරින්න 2003 වසරේ මූල්‍ය ශේෂ්ත්‍ර වැදගත් ආයතනයක් වද ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව තමුන් අසලා අත්තරිය. හැබැයි ඒක නැවත පෝරගත් ඕන්න මංගල සමරවීර මහත්මයා කියන බාධාවත් ඒ නැවත පෝරා ගන්න ලද ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව නැවත අලෙවි කරන්න. ලංකා බැංකුව සහ මහජන බැංකුවේ විශේෂයෙන් මේකේ 230 239 වගන්ති වල මොකද්ද කියන්නේ? ඒක කියනවා රජයේ තම පාලන අයිති අත් නොහරින් නමුත් තැන්පත්කරුවන්ට සහ සේවකයන්ට කොටස් හිමිවන වීමේ අවස්ථාව ලබා දෙනවා. ඒ කියන්නේ ලංකා බැංකුව මහජන බැංකුව ණය සහ ස්කන්ධ ප්‍රාග්ධනී ලබා ගැනීම අවස්ථාව ලබා දීමට කටයුතු කරනවා. ද ලංකා බැංකුවත් මහජන බැංකුවත් මේ තැන්පත් කරුවන් කියලා කියන්නේ මේ අනුරාධපුරයේ ඉන්න ගොවි මහත්තයෙක්ගේ රුපියල් 1000 තැන්පතු ගැන නෙවෙයි මේ කියන්නේ. මේ කාටද මේ? ද එන මූල්‍ය වෙළඳපොලේ මෙතෙක් රාජ්‍ය හැසිරවීමක් තිබුණා නම් ඒ රාජ්‍ය අත්හැරීම සඳහා තමුන්වහන්සලා මේ අයවැය ලේකණෙන් යෝජනා කරනවා. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි භාණ්ඩ වෙළඳපොල අපි දන්නවා අපේ රට විශාල නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නේ විශාල තාක්ෂණයක් නේ එනිසා බොහෝ විට අපේ රටේ භාණ්ඩක මිල නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා කරු සභාපතිතුමනි. අපිට වැලිමඩ අර්ථාපල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදමට වඩා අඩු ඉන්දියාවේ අර්ථාපල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදම. එයි අපේ නිෂ්පාදන විශාල ලෙස පරිමාව වැඩි වෙලා නැහැ. අලුත් තාක්ෂණ ඇවිල්ලා නැහැ. කාර්යක්ෂමභාවයට ඇවිල්ලා නැහැ. එනිසා නිරන්තරයෙන් අපේ රටේ යමක් ඒක කිරි නිෂ්පාදන වෙන්න පුළුවන්, මස් නිෂ්පාදන වෙන්න පුළුවන්, පළතුරු නිෂ්පාදන වෙන්න පුළුවන්, කාර්මික ඇඟලු නිෂ්පාදන මේ ඇඟ හැම නිෂ්පාදනයකම අපේ රටේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. ඒ අපේ රටේ කුඩා ආර්ථිකයක් කාර්යක්ෂමතාවේ හීනවීම සහ අපේ රටේ තාක්ෂණය අවම වීම හේතු කොටගෙන. එනිසා අපේ රටේ මේ සොදේශීය කර්මාන්ත සහ නිෂ්පාදන ආරක්ෂා කර ගැනීම සඳහා අනිවාර්ය ආරක්ෂණ පියවර ආරක්ෂා කරගත යුතු තිබෙනවා. හැබැයි තමුන්වහන්සේ මොකද යෝජනා කරන්නේ? මේකේ 87 වෙනි වගන්තිය ගරු සභාපතිතුමනි යෝජනා කරන කුමක්ද? 285 යෝජනා කරන ගරු සභාපතිතුමනි ආර්ථිකය ලිහිල්කරණය සහ ගෝලීයකරණ ප්‍රතිපත්තිර අනුකූලව දැනට තීරුබදු අය නොකරන භාණ්ඩ ලැයිස්තුවට අදාළ තීරුබදු නොවන ආනයන බදු ඊළඟ වසර 3 තුලදී අහෝසි කිරීමට කටයුතු කරනවා. තීරුබදු නොවන බදු ඉතුරු වසර තමුනාසේ එකඟ වෙනවද? මම අහන්නේ එකයි මේ. ඒ විතරක් නෙමෙයි මේක කියන මොකද්ද? භාණ්ඩ වර්ග 100කට අදාළ රේගු නොවන බදු පසුගිය වසරේ ඉවත් කළ අතර තවත් භාණ්ඩ 1200ක මෙවැනි බදු ඉවත් කිරීමට කටයුතු කරනවා. දැන් තමුනාසලා රකින්න කවුද? මේක තමයි ලෝක වෙළඳ සංවිධානය විසින් අපිවිනි පරාදීන රාජ්‍යන්වත පරිදීපීටි රාජ්‍යන්වත පසුගිය දශක ගණනාවක් තිස්සේ ඒගොල්ලෝ අපිට දෙන වට්ටෝරුව තමයි උඹලගේ තීරුබදු ලිහිල් කරපළලා උඹලගේ අනුත්බදු ලිහිල් කරපළලා ලෝකයේ වෙළඳපොළට ලෝකයේ භාණ්ඩ වලට නිදහසේ අපේ රටේ සැරිසරන ඉඩකඩ ලබා දීපළලා කියලා. හැබැයි අපි මොකද කරන්නේ? භාණ්ඩ 1200ක තමුනාසලා සූදානම් වෙනවා තීරුබදු හැර තීරුබදු මේකේ කියනවා භාණ්ඩ 1200ක බදු ඉවත් කිරීමට කටයුතු කරනවා. ඔව්. ඔව් නෑ ඒතර තියෙන මෙහෙමනේ. දැන් තියෙන්නේ ලෝකයේ තිබෙනවා ආර්ථික වශයෙන් බලවත් රාජ්‍යයන් තිබෙනවා. ඒ රාජ්‍යයන් අපවැනි රාජ්‍යයන්ගේ ආර්ථික හැසිරවීම වෙනුවෙන් තීරුබදු දෙන්නේ අපිට තීරුබදුම නෙමෙයි ආර්ථිකම නෙවෙයි උන්ට තියෙන දේශපාලන උවමනාව. ඒ නිසා තමයි දේශපාලනිකුල සම්බන්ධතාවන්ගේ උවමනාව විට නොවෙනකොට GSP අයින් කරනවා. තමන්ට ඕන විදිහට න්‍යායපත්‍රය හදනකොට GSP දෙනවා. ඒ නිසා ඒ රාජ්‍යයන් අපිට GSP දෙන්නේ ආර්ථික සාධක මතක නෙවෙයි දේශපාලන උවමනාව. අපි මොකද ලෝකේ රටවල් වල දේශපාලන ඇසිරි මොකද අපි අත්පත් කරගන්න යන්නේ? නෑ අවසන් කරන්න. මන් දෙන්නේ මගේ කාලය අවසන් කරන්න. ඒ නිසා නෑ ඒකනේ එතන තියෙන දේශපාලනය. ඇමරිකා නෙක්සස් ජනපදය ඇතුළු යුරෝපා රටවල් වල තියෙන දේශපාලනය. ඒගොල්ලෝ GSP වැනි බදු සහන උපයෝග කරගෙන තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන්. අපි බදු තීරු බදු අයින් කරලා අපේ වෙළඳ පොළ දෙන්නේ මොන දේශපාලනයටද? මොකද අපිට ඒ වගේ රටවල් වල දේශපාලන අසුරුවන් තියෙන බලය. ඒ නිසා භාණ්ඩ 1200ක් තමුනාසල මේකෙන් අයින් කරනවා. මම මේ කියන්න හදන්නේ තමුනාසල ඉතුරුලා තියෙන ලිහිල් කරන්නේ. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි භාණ්ඩ විතරක් නෙවෙයි සේවා වෙළඳ පොළ විවෘත කරන විශේෂයෙන්ම අපි දන්නවා තමුනාසේ මේකේ අයවැය කතාවේ 97 වෙනි වගන්තිය බැලුවොත් විශේෂයෙන්ම අපේ රටේ නාවික කර්මාන්තේ පුළුල් කරන්න ඕන කියලා තමයි කියන්නේ.
අපේ නාවික කර්මාන්තයේ සක්කිතාවේ රඳාපවතින්නේ කුමක් මතද? අපේ නාවික කර්මාන්තයේ සක්කිතාවේ රඳාපවතින ගරු සභාපතිතුමනි, අපේ රටේ පිහිටීම මත. ඒක තමයි වැදගත් සාධකේ. එනිසා අපේ කොළඹ වරාය ලෝකේ වරාය වල අතර 26 වෙනි ස්ථානට අවිලා තිබෙනවා. ලෝකේ රටවල් අතර 12 වෙනි ස්ථානට අවිලා තිබෙනවා. මේ අපි කරන ලිහිල් කිරීමේ ප්‍රතිපත්තියක් මත නෙමෙයි, අපේ රටේ පිහිටීම මත. හැබැයි තමුන්වන්සල එසේ පිහිටීම දැන් අද නාවික කර්මාන්ත පුළුල් කරන්න තියෙන බාධා මොකක්ද? කොළඹ වරාය තවත් පුළුල් කරන්න බැරි වෙලා තියෙන එක. නැගෙනහිර ජැටිය ඇති කරලා තිබෙන ඒකට අවශ්‍ය වෙන මේ උපකරණ ටික සවි කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක 12 මිලියන 400ක් හොයාගන්න බැරුව. මේකයි ඇති වෙලා තියෙන තත්වය. ඒ නිසා හැබැයි තමුන්වන්සල මොකද කරන්නේ? අපි නාවික කටයුතු වලදී අපි සේවාවක් ලබා දුන්නා. නාවික නියෝජිත ආයතනයක්. ඒක 12 මිලියන 800ක් අපේ රට වාර්ෂිකව ආවා. එනිසා ඒක ශ්‍රී ලාංකිකයන් අතේ තියාගන්න ඕන කියලා තමයි එවැනි සමාගමක විදේශිකයන්ට ගන්න පුළුවන් වෙන්නේ 140 කියලා නිර්ණායකයක් තිබුණා. ඒ නිසා අද නාවික සේවා සපයනේ වගේ අද අපේ රටේ ගරු සභාපතිතුමනි විශාල ප්‍රමාණයක් විශාල හිමිකාරීත්වයක් දරන්නේ ස්වදේශික ව්‍යාපාරිකයෝ. 12 මිලියන 800ක් මේක උපයනවා. මේ සමාගම 100 ගන්න සමාගම් 12යි තිබෙන්නේ, විදේශිකයන්ගේ 140ක් තිබෙන. හැබැයි දැන් තමුන්වහන්සේ මොකද කියන්න හදන්නේ? මේ 12 මිලියන 800ක් අපිට එනවා. මේ වරාය විකුල හැමනේ 12 මිලියන 1150යි 1120යි 12 මිලියන 800ක් එන ඒ නාවික සේවාවන් සඳහා ඒජන්තවරු සේවාවන් සපයන ආයතන අතර ඉන්න කියන තමුන්වහන්සේලා කවුරු වෙනුවෙන්ද? දැන් මේ අයවැය ලේකනේ මේ රටේ ව්‍යාපාරිකයන් වෙනුවෙන්ද? මේ රටේ ජනතාව වෙනුවෙන්ද? නෑ, තමුන්වහන්සේලා මේ ලිහිල්කරණය කරන්නේ කවුරු වෙනුවෙන්ද? මේ රටේ පුරවැසියන් සහ මේ රටේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් නෙමෙයි. තමුන්වහන්සේ එකඟ දෙයකට. මේකයි තියෙන ප්‍රශ්නේ. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සේ තමුන්වහන්සේලා අපේ රටේ කම්කරු නීති ලිහිල් කරන්න. විශේෂයෙන් අපි දන්නවා දැන් යෝජනා කරලා තිබෙනවා සාප්පුහා කාර්යාල පනත. ගරු සභාපතිතුමනි, මේ සාප්පුහා කාර්යාල පනතෙන් තමයි සේවකගේ සුරක්ෂිතභාවය රැක්කේ. නිවාඩු දින තීරණය කරන්නේ, කාන්තාවන්ට රාත්‍රි වැඩමුරේ බෑ කියලා තීරණය කරලා තිබෙන්නේ. මේකෙන් තමයි සේවකයාගේ වැඩ කාලය තීරණය කරලා තිබෙන්නේ. අතිශය වැදගත් මේක. හැබැයි තමුන්වහන්සේලා මොකද කරන්නේ? අර ඔක්කොම ලිහිල් කරන අතර ලිහිල් කරාට හරියන්නේ නැහැ. මේ ස්වාමියා සහ සේවකයා අතර තියෙන බැඳීම නම් තිබෙන්නේ. මේ ශක්තිමත් නීතිය ලිහිල් කරන්න ඕන. කවුරු වෙනුවෙන්ද? මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන්ද? සාප්පුවේ කාර්යාල වැඩ කරන මිනිස්සු වෙනුවෙන්ද? මේක නෑ. මේක කරන්නේ තමුන්වහන්සේලා මේ අයගේ ශ්‍රමය ලාභ ලෙස ප්‍රාග්ධන හිමිකාරුත්වයට ගිල ගැනීම වෙනුවෙන් තමයි මේ සංශෝධනය ඇති කරන්නේ. ඒ නිසා තමුන්වහන්සේලා මෙතෙක් ඇති කරලා තිබෙන මෙතෙක් ගමන් කරමින් තිබුණු මාවත දීර්ඝ කරලා වේගවත් කරලා කාර්යක්ෂම කරලා ලීල් කරන්නට යන්නේ. මම දන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීව කොහොමද ගත උස්සන්නේ කියලා. 2003 වසරේදී එක්සත් ජාතික පක්ෂ ඉදිරිපත් කළාද රිගෙන්නේ ශ්‍රී ලංකා වැඩසටහන් තමයි මුදල් අමාත්‍යවරයා එනකම් බලන් හිටිය මෙච්චරලා කතා කරන්න ආවේ නේ. ඔව්, මුදල් අමාත්‍යවරයා 2003 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයපත් කරන ප්‍රධාන සාධකයා බවට පත් කරගත්තී. දේශපාලන ක්‍රියාවලියක් වගේම ආර්ථික ක්‍රියාවලිය රිගෙන්නේ ශ්‍රී ලංකා. ඒක තමයි ඔහුගේ මුවන් ගතපුනේ. හැබැයි ඒ ක්‍රියාවලිය එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයපත් කළ ඒ ක්‍රියාවලිය පරාද කරන්න ඕනේ කියලා කතා කරපු මංගල සමරවීර අමාත්‍යවරයා අද ඒ ක්‍රියාවලියම තමන්ගේ මුවින් කියන්න පටන් ගන්න තිබිලා. මොනතරම් හාස්‍යජනක තත්වයක්ද මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙමින් තිබෙන්නේ. එනිසා මේ තමුන්වහන්සේලා කියන මේක සමාජ වෙළඳපොළ ආර්ථිකයක්. මේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නෙමෙයි. කොහොද මේ සමාජ වෙළඳපොළ ආර්ථිකය? මේක කොල්ලකාරී වෙළඳපොළ ආර්ථිකයක්. මතක තබා ගන්න. මොනවද ඉතුරු නොකර මේකේ? මේ 1977 පටන් ගන්න ලද මේ වෙළඳපොළ ආර්ථිකය, මේ කොල්ලකාරී වෙළඳපොළ ආර්ථිකය මොකද අපේ රට ඉතුරු කරේ? සියලු ශේස්ත්‍ර විනාශයට පත් කරමින් බිඳවට්ටමින් ගමන් කරපු එක තමයි සිද්ධ වුනේ. ඒ නිසා මේ ආර්ථිකය ඇති වෙන වෙනස්කම් ආර්ථික තලයේ විතරක් රඳාපවතින්නේ නේ. අපිට හරි ලේසි ආර්ථික තලයේ සිද්ධ වෙන වෙනස්කම් ධන ඍණ වෙළඳ ශේෂයේ හිගේ ගෙවුම් ශේෂයේ හිගේ අයවැය හිගේ මේ වගේ ආර්ථික කරුණුවල විතරක් රඳාපවතින්නේ ආර්ථික ශේස්ත්‍රයේ ඇති වෙන අර්බුදයන්. ආර්ථික ශේස්ත්‍රයේ ඇති වෙන අර්බුදයන් අනිවාර්ය ලෙස සමාජ ජීවිතයට බලපෑම් ඇති කරන මොන පුරවැසියද කියලා තීරණය කරනවා. තමුන්වහන්සේලා මේ ආර්ථිකත් එක්ක හදපු මිනිහා කවුද? හදපු සමාජය කවුද? මේ හදපු සමාජයේ නරුම සමාජයක් නරුම මිනිහෙක් ගොඩනගලා තිබෙනවා. එමෙ නෙවෙයි අද සමාජය. මුද ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක ඒ රටේ සමාජයේ හැඩවුරුකම් තීරණය කරනවා. මම දන්නවා එස්පී සනකමතුම දන්නවා පැරණි කොමියුනිස්ට් ව්‍යාපාර සමාජික කැටියට. කොමියුනිස්ට් පක්ෂ සමාජික කැටියට. මොකද ආර්ථිකයේ විසින් තමයි ඒ සමාජ ජීවිතය හැඩරුව තීරණය කරන්නේ. ඒ නිසා මේ 1978 පටන් ගන්නලා තමයි ලිහිල් කරන්නේ කොල්ලකාරී වෙළඳපොළ ආර්ථික විසින් ගොඩනැගුවේ නරුම මිනිහෙක්. මේ මිනිහගෙන් හදන්න පුළුවන්ද හරිත ආර්ථික පරිසර රකින්නද මේ මිනිහ? ඔයගොල්ලෝ මේ නරුම මිනිහ මේ ගොඩනගාගෙන නරුම සමාජයේ මේ රටේ ආර්ථික හරිත වනාන්තරයක් රකින්නවත් නැහැ. වනාන්තරයෙන් යනකොට දකින්න ඒක තියෙන సౌందර්යය නෙවෙයි, ගහේ වටාඩි ප්‍රමාණය තමයි. ඒක තමයි මානසිකත්වෙ තිබෙන්නේ. ගලක් දකින්නකොට, කන්දක් දකින්නකොට දකින්න ඒක සුන්දරත්වෙ නෙවෙයි, ඒකේ ගල් ටොන් ප්‍රමාණය තමයි හිතේ ඇඳින්නේ. එහෙම නෙවෙයිද? මේ මිනිහා හැම තමයි හදලා තියෙන්නේ. එනිසා මේ මිනිහගෙන් තමුන්නාසලා කල්පනා කරලා බලනවා නම් මේ හරිත ආර්ථික හදන්න, මේ නරුම සමාජ මේ ආර්ථික ප්‍රතිපත්තියෙන් හරිත ආර්ථික හදන්න බෑ. මේ ආර්ථිකය මොකද්ද? තමුන්නාසලා හැදුවා කැලේ ඉන්න අලි පැටව් අරගෙන විකුණන ආර්ථිකය. කොතනද කිසෝන්නේ? කලේ කැලේ ඉන්න විකුණන හොරාලිය පන්සලේ තියාගෙන ආර්ථිකයක් හැදුවා. මොකද මේකෙන් ඊට වඩා වෙන දෙයක් හැදෙන්නේ? මේකෙන් හරිත හැදෙන්නේ? ඒකේ පරිසරය වෙනම, ආර්ථික වෙනම රඳාපවතින්නේ නේ. ආර්ථික ශේෂ්ත්‍රයෙන් හදන සමාජ මිනිස තමයි පරිසරයත් එක්ක සම්බන්ධතාවයක් හදන්නේ. එහෙම වුණාම තමයි නේද දොහොත් මුඳුන් දීලා උදේහව වඳින බුදුරජාණන් වහන්සේගේ අනුරුව බුදු පිළිම පපුව පල්ල නිදන් හොයනවා. ඇයි? මිනිහා නරුම කරන මේ සමාජය. මේ සමාජය මොකද්ද කරේ? ජේ.ආර්. ජයවර්ධන කිව්වා මට ඉතිහාස වැඩක් නැහැ, මට සල්ලි හොයන්න තිබුණා නැති කිව්වා. පේමදාස මහත්තයා කිව්වා මට ඉංජිනේරු වැඩක් නැහැ, වඩු කාර්මික හිටියත් ඇති කිව්වා. නිර්මාණ ශිල්පී වැඩක් නැහැ මේ ආර්ථිකේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇහුවා සාහිත්‍ය මේ ජේ.ආර්. ඇහුවා සාහිත්‍ය ඉගෙනගෙන කණ්ඩද කියලා. චන්ද්‍රිකා ඇහුවා කලා උපාධිය කණ්ඩද කියලා. ඇහුවා ඔබතුමන් මතක. ඇයි? මේකෙන් ශිෂ්ට සම්පන්න මිනිස්සු හදන්නේ. මේකෙන් හදන්නේ නරුම මිනිහෙක්. ඒ නරුම මිනිහා සහ ආර්ථික පරිසරය රකින්නේ. ඒ නිසා තමයි විල්පත්තේ මහා වන සංහාරය සිද්ධ වෙන්නේ. මේ නරු මිනිහගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා තමයි උමායවෙනි මහා විනාශකාරී බහු යෝජනා ක්‍රම යෝජනා වෙන්නේ. ලිං හිඳෙන, උල්පත් හිඳෙන, දියැලි හිඳෙන, පරිසරය විනාශ වෙන. ඔව්. මම එතුමාට උත්තරයක් හොඳට දුන්නා දා ටීවී වැඩසටහනකදී. මං ඉතාල පැහැදිලි කිව්වා ඕනෑම අමාත්‍යංශක වාරි මාර්ග අමාත්‍යංශය හරහා ලංකාවේ ගංගා ද්‍රෝණි සංවර්ධනය කිරීම සඳහා සැලසුම් තිබෙනවා. ඊට පස්සේ ඒව 1960 ගණන් හලද සැලසුම්. ඒ හැම අමාත්‍යරයාගේ මේ සැලසුම පිළිබඳ අවධානය යොමු කරනවා. අවධානය යොමු කිරීම පිළිබඳ කාටවත් වරද්දක් කියන්න බෑ. හැබැයි ඒක ඉදි කරනවාද නැද්ද? සක්‍යතා දෙන කුමද? දෙන්නේ කාටද? දෙන ආයතනේ කවර ආයතනද? ඒක තීරණය කරන්න තිබෙන ආණ්ඩුව. නැත්තම් මේ ගංගා ද්‍රෝණි සංවර්ධනය පිළිබඳව 60 ගණන් වල ඉඳන් අද වார்த்தාවක් තිබෙනවා. ඒ වார்த்தාවේදී අපිත් උමාවේ පිළිබඳ සංවර්ධන යෝජනාවක් තිබුණා. ඒ සංවර්ධන යෝජනාවල පිළිබඳව අධ්‍යයනය කරන්න අපි අවශ්‍ය ඉල්ලලා තිබුණා. ඈ? නෑ, වැරදි. මේක 60 ගණන් වල තියෙන එකක්. ඔබතුමා දන්නේ. ඔය තේරෙන්නේ නෑනේ පොඩකින්. මම කියන්නම්කෝ. උමාඔය සංවර්ධනයේ පිළිබඳ යෝජනාව කාලාන්තරයක් තිස්සේ වාරි මාර්ග අමාත්‍යංශයේ තිබෙන ව්‍යාපෘතිවල එකක්, 60 ගණන් වල හදපුවා. ඒගොල්ලෝ ගාව තියෙනවා එක් එක් ගංගා ද්‍රෝණි කොච්චර සංවර්ධනය කරාද කියලා. මහවැලිය දැන් 80% විතර සංවර්ධනය කරලා තිබෙනවා. වලවේ 80% විතර සංවර්ධනය කරලා තිබෙනවා. දැදුරුවේ යම් ප්‍රමාණයකට සංවර්ධනය කරලා තිබෙනවා. ඒ වගේම උමාඔය සංවර්ධනයේ පිළිබඳවත් ඔවුන් තාල තියෙන උමාඔය සංවර්ධන ඔවුන් ව්‍යාපෘතියක් හැටියට. එතකොට හැම අමාත්‍යංශයකම මේ අලුතෙන් ගංගා හදන්න නෑනේ අමාත්‍යංශයකට. එතකොට තේ තමයි ඒ ගංගා ද්‍රෝණි සංවර්ධනය කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඒ සංවර්ධනය කිරීම සඳහා අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. කැබිනට් පත්‍රිකාවෙන් නෙවෙයි ප්‍රශ්නේ ඉන්නේ. ප්‍රශ්නේ සංවර්ධනය කරනකොට ඉස්සෙල්ලාම සක්‍යතා අධ්‍යයනය කරන්න ඕන. සක්‍යතා පොඩකින් අය දෙන්නේ නැහැ. සක්‍යතා අධ්‍යයනය ෆේල් නම් ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිසරය පිළිබඳ අධ්‍යයන ආයතනයක් නැත්නම් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මේක පරිසර අධ්‍යයනයක් කරනවා නම් වැලි මම පැනලා යන්නේ නැහැ. වැලික නෑ මම ඇහුවා අය දෙන්නේ නැහැ. හරි. යෝජනාව මගෙන යෝජනා 60 ගණන් DS කේ. යෝජනාව DS කේ. DS තමයි පත්‍රිකාවේ දාලා තිබ්බේ. තාම දන්නේ නැහැ මුකුත්. DS කේ නෙමෙයි ඩඩ්ලි කේ යෝජනාව. ඩඩ්ලි කේ යෝජනාව. දාන්න නැත වාඩි වෙන්න. නිකම් බොරුවට කෑ ගන්න නේතු. ඒ නිසා ඔයා ඉන්නවද මං කතා කරන්න? හරි. ඔයාගේ ඕන දෙයක් කියන්න. හරි. දැන් අන්තිමට කියන්න. හරි මම මගේ කතාව කරගෙන යන්න දෙන්න කරුණා කරලා. හරිද? ওই සද්ද වලට බය වෙන අය සද්දත් බය කරගන්න හදන. හරි. හරිද? අපි බය වෙන්නෙත් නැහැ. ඔයා කවුද මට? අද වාඩි වෙන කරුණා කරලා. ඒ නිසා ගරු සභාපතිතුමනි මම මේ කියමින් ඉන්නේ මේ වංචා කරලා පරිසර විනාශ කරලා උමාවේ මිනිසුන්ට පොරොන්දු දීලා ඔක්කොම කඩනට පස්සේ දැන් හොම්බ බින ඇනගෙන තිබ්බට පස්සේ පාර්ලිමේන්තුවල මොකක් හරි කියලා බේරෙන්න හදනවා. කරුණා කරලා වාඩි වෙන්න. හරි. ඊළඟ මම කියන්නේ මම කතාව මම වාඩි වෙන්නේ නැහැ. හරි. ඊළඟ සතුටි ඉnde. හරි. ඊට පස්සේ උමාවේ යන විනාශුක ඉත විල්පත්තු වෙණී ඒවා. ඊළඟ පිර පුරාවස්තු මංකොල්ලේ. එනිසා මේ මෙවැනි ආර්ථික ක්‍රමයක් හදලා තියෙන තැනක විශේෂයෙන්ම පරිසරය පිළිබඳ අල්මත් වෙන මිනිස්සු හැදින්නේ. පරිසරයත් ඔවුන්ට තමන්ගේ වෙළඳ වුවමනාව, තමන්ගේ ආර්ථික වුවමනාවක් ලෙස සැලකිලට භාජනය කිරීම තමයි සිදුවන්නේ පරිසරයකදී. ඉතින් ඒ වගේම ඒ නිසා දැන් මා එනිසා මේ සමාජ ජීවිතය පිළිබඳව පරිසර ජීවිතය පිළිබඳව ඒක අනිකු ක්ෂේත්‍රවලට ඇති කර තිබෙන අපරාධවලට වංචා දූෂණවලට දරුවන් දූෂණය කරන සමාජයකට පිළිබඳව මම වැඩි අවධානය යොමු කරන්නේ. මම මේකේ ආර්ථික තලයේ කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න. මම කැමති මුදල් අමාත්‍යවරයා හිටියනම් මුදල් අමාත්‍යවරයා මේ අයවැය ලේඛන ඉදිරිපත් කරමින් පිටුව 55 ඔහු කෙනා ගරු කතානායකතුමනි රුපියල් බිලියන 7000ක ණය ආපසු ගෙවීමට ඇත. මම දැනගන්න කැමති ආණ්ඩුවේ කාගෙන් හරි ණය ප්‍රමාණය කොච්චරද? අයවැය ලේඛන කියන ඩොලර් රුපියල් බිලියන 7000 කියලා. මේ අයවැය ලේඛනේ පිටුව 35 ගරු කතානායකතුමනි රුපියල් බිලියන 7000ක ණය ආපසු ගෙවීමට ඇති අතර බිලියන ඕ ඒ කියන්නේ 7 ට්‍රිලියන්. හරිද? ඒ කියන්නේ බිලියන 7000ක. හැබැයි රවි කරුණායක මහත්මයා අයවැය ලේඛන ඉදිරිපත් කරන වෙලාවේදී මොකද්ද කිව්වේ? එතුමා අයවැය ලේඛන ඉදිරිපත් කරන වෙලාවේදී කියපු ගාන වැරදි කියලා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා 2016 මාර්තු මාසයේ 60 මාර්තු මාසයේ 8 වෙනිදා පාර්ලිමේන්තුවේ කර ප්‍රකාශයක් තිබෙනවා. මම කියන්නම්. මේ සහතික කරන වාර්තාවන්ට අනුව 2015 වර්ෂයේ අවසන් වෙනකොට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8475යි. බිලියන 8475යි. ඊට පස්සේ කියනවා අපේ අයවැය 804ක් බව අපේ අයවැය පෙන්වා දුන්නා. අයවැය කිව්ව ඉතර තියෙනවා කියලා. රවිගේ අයවැය. ඒ කියන්නේ දලදේශයේ නිෂ්පාදිතින් 74.9. 2016 වසරේ ණය සේවාවන් සඳහා ආපසු ගෙවීමට ප්‍රමාණය බිලියන 1209ක් වෙනවා. හරිද? නමුත් රුපියල් බිලියන 8475ක ණය ප්‍රමාණයට අමතරව දැනට බිලියන 1042ක් අලුතෙන් හෙළි වෙලා තිබෙනවා. දැන් අයවැය ලේඛනයේ රවි කරුණායක මහත්මයා කියලා තියෙනවා 8475 කියලා ණය. මාර්තු මාසේ 8 වෙනිදා 2016 අග්‍රාමාත්‍යවරයා කියනවා ඒ ණයවලටත් වඩා වැඩියෙන් බිලියන 1042ක් හෙළි වෙලා තියෙනවා කියලා. එතකොට බිලියන 9475යි 9517යි බිලියන 9517ක් කියලා මේ අග්‍රාමාත්‍යවර මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු වාර්තාව. ඒ කියන්නේ 2016 මාර්තුවල. දැන් මුදල් අමාත්‍යවරයා කියන අපේ ණය ප්‍රමාණය බිලියන 7000යි කියලා. මම දැනගන්න කැමතියි මේ මුදල් අමාත්‍යවරයා මම මෙතුමා ඉන්නවා නම් කැමති අපේ ණය ප්‍රමාණය කීයද? ඒක දැනගන්න ඕනේ මේ පාර්ලිමේන්තුව. අග්‍රාමාත්‍යවරයා කියන එක 9000 බිලියන 9512යි කියලා. දැන් මේවිලා කියන මුදල් අමාත්‍යවරයා බිලියන 7000යි කියලා. කියන ණය කීයද ණය? කවුරු හරි දන්නේ අමාත්‍යවරයෙක් නැගිටලා කියන්න මේකයි ණය කියලා රටේ. දැන් තමුන්වන්සලා කැබිනට් මණ්ඩලෙ ඉන්නවා. භාණ්ඩාගාරයේ මහතුරු ඉන්නවා. අමාත්‍යංශ ලේකම්වරයා ඉන්නවා. කරුණාකරලා මේ පාර්ලිමේන්තුවට කියන්න ණය කීයද? මම පොඩි වෙලාවක් දෙනවා නැගිටින කවුරු හරි අමාත්‍යවරිය. ආ කීයද සභා නායකතුමා? නෑනේ එහෙම වෙලා නෑ. මම ඒ කියන ගත්ත ගන්න තියෙන්නේ. එතකොට බිලියන 9000 ගරු සභාපතිතුමනි දැන් මේ ඔක්කොම දැන් පරණේවට නැගිට්ටයි මේක නැගිටින්නේ. හරි මම අහන්න එකයි. එතකොට බිලියන 9517ක් කියලා කියනවා 2016 මාර්තුවල. හැබැයි අද ඇවිල්ලා කියනවා බිලියන 7000යි කියලා. ඒ නිසා අඩුම තරමේ මේ අයවැය ලේඛන හදපු නිලධාරීන්ට හෝ අමාත්‍යංශ අමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට හෝ මේ රට කොච්චර ණයද කියලා කියන්න බැරි ආර්ථික තමුන්වන්සලා හැදුවේ. ඔන්න 1978 ඉඳන් තමුන්වන්සලා ගමන් කරපු ගමන් මාවත. තමුන්වන්සලා ණය ප්‍රමාණය කොච්චරද කියලා මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මම නැවතත් අහනවා මුදල් අමාත්‍යවරයා කොතනකරි ඇහෙන තැනක ඉන්නවනම් ඇවිල්ලා කියන්න අපේ ණය කොච්චරද කියලා අපි දැනගන්න ඕන. රටක් හැටියට මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕන අපේ ණය ප්‍රමාණය කොච්චරද කියලා. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ මම යොමු කරනවා මුදල් අමාත්‍යවරයාට. මේ මම සහ මම කියන වගකීමෙන් මේ අයවැය ලේඛනය කියන කතාව වැරදි කියලා. බිලියන 7000ක් නෙවෙයි ණය. එහෙනම් හරි ණය ප්‍රමාණය කියන්න ඕන. හැබැයි මේ ණය ප්‍රමාණය කියනකොට දැන් ගරු සභාපතිතුමනි අපි සැලකිලට භාජනය කරන්න ඕනකම තිබෙනවා අපේ අයවැය ලේඛනයේ තත්ත්වේ. මම මේ අයවැය ලේඛන විතර සංසන්දනය කරලා බලන්න. අපේ අයවැය ලේඛනයේ 2017යි 18යි දෙකම ගන්නම්. 2017 ආණ්ඩුවේ ආදායම බිලියන 1992යි. ආණ්ඩුව ණය ගත්තා බිලියන 1579යි. ඒ කියන්නේ ආණ්ඩුවේ ආදායම වගේ 79%ක් ණය ගන්න. ඒ කියන්නේ අමාත්‍යවරයාගේ වැටුප අමාත්‍යවරයාට මාසිකට ලක්ෂයක ආදායමක් හම්බුනොත්
තව ජීවත්වීම සඳහා අමාත්‍යවරයා 79000ක් ගන්නවා. ඒ කියන්නේ ආදායම වගේ 79%ක් ණය ගන්න.
2018 2018 ආණ්ඩුවේ ආදායම තමුන්වහන්සේලා ඇස්තමේන්තු කළා තියෙනවා බිලියන 2326යි. හැබැයි තමුන්වහන්සේලා ණය ගැනීම ඇස්තමේන්තු කළා තිබෙනවා බිලියන 1885යි. ඒ කියන්නේ ආදායමෙන් 81%ක් ණය ගන්නවා. ඒ කියන්නේ අමාත්‍යවරයාට මාසික ආදායම ලක්ෂයක් ලැබුණොත් ජීවත් වෙන තව 81000ක් ණයට ගන්නවා. එහෙනම් මේ අය මේ ආදායම කියලා කියන්නේ මොකද්ද දැන්? තමුන්වහන්සේලා මේ අය වැයලේකන අය කියලා කියන්නේ මොකක්ද? අය කියන්නේ ණය. උත්තරයි. වැය කියන්නේ මොකද්ද? දැන් තමුන්වහන්සේට මම ඉදිරිපත් කළ 2018 ආණ්ඩුවේ වියදම ඇස්තමේන්තු මං කියන්නේ ණය පොලිය ගෙවීම හැර වියදම ඇස්තමේන්තු කරලා තියෙනවා බිලියන 283ක්. වියදම ඇස්තමේන්තු. හැබැයි ආණ්ඩුවේ සාමාන්‍ය වියදම් වල ඇස්තමේන්තු බිලියන 283ක් වෙනකොට ආණ්ඩුවේ ණය පොලිය හා වාරික ගෙවනවා 1970ක්. 1970 බිලියන. ඒ කියන්නේ ආණ්ඩුවේ වියදම් වහ සංසන්දනය කරලා බලනකොට ණය පොලිය වාරික ගෙවීම 95%යි. ඒ කියන්නේ තමුන්වහන්සේලා රටේ වැඩ කටයුතු වලින් 100ක් වියදම් කරොත් තව 95ක් වියදම් කරලා මොකක් වෙනවෙන්ද? ණය ගෙවන්නේ. මේ වැය. ඉතින් වැය කියන්නේ ඔව්. ඔව් මම කියන්නේ මම තමුන්වහන්සේ 78 ඉඳන් ඔක්කොම මේ ඔක්කොම ඕගොල්ලෝ අරගොල්ලෝ මේ අවුරුදු 45 70 30 ඕගොල්ලෝ ගෙනලා තියෙන තරම මම කියන්නේ මම තමුන්වහන්සේලාට විතරක් කියන්නේ තමුන්වහන්සේලාට විතරක් කියන්නේ මේ 1940 ඔව්
මහවැලිය ඇඟලුම් කර්මාන්තේ ඔක්කොම කරලා තමයි බිලියන 2000කට ලං කරලා දුන්නේ ඊට පස්සේ කිසිම සංවර්ධනයක් නැතුව ඉතාමත් සුළු ව්‍යාපෘති සංඛ්‍යාවකින් බිලියන 10000ක් අපිට බාර දුන්නේ. ඉතින් ඒ ණය තමයි අපි මේ කරගාගෙන ගිහින් 2025 වෙනකම් අපිට ගෙවන්න සිදු වෙනවා.
හරි. එතකොට ඒ නිසා තමුන්වහන්සේලා මේ අයවැය ලේඛනය කියලා කියන්නේ මොකද්ද? අය වලින් වැඩි පංගුවක් ණය, වැය වලින් වැඩි පංගුවක් ණය ගෙවීම. ඒ නිසා මේක අයවැයද ණයවැයද? ඒ නිසා තමුන්වහන්සේලා මේ ආර්ථිකය විශාල ණය කන්දක හිර කරන ආර්ථිකයක් බවට පරිවර්තනය කරා. නිසා මේ ගමන් කරපු ආර්ථික මාවත තමයි මේ අර්බුද ඇති කරලා තිබෙන්නේ. නිසා මංගල සමරවීර අමාත්‍යවරයා නැවත නැවත යෝජනා කරන මෙම ලිහිල් කරනෙන් අපේ රටේ ආර්ථික උපාය ආර්ථිකයේ ඉදිරි ගමනක් අත්පත් කරගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරන්නේ. ඊළඟ අපි ගත්තොත් තමුන්වහන්සේලා මේක විශාලම තත්ත්වේ මතුවෙන්නේ ගරු සභාපතිතුමනි විදේශීය ණය මත. මේ 2018 අරගෙන තිබෙන විදේශ ණය වෙනුවෙන් අපි ගෙවන්න සිද්ධ වෙනවා. $2,132,000 2018 අපි ණය ගෙවන්න වෙනවා. හම්බන්තොට වරාය විකුණලා මහම්බුනේ $1,120,000. ඒ කියන්නේ හම්බන්තොට වරාය වගේ දෙගුණයක්. අය මොකද දන්නේ නැහැ තමුන්වහන්සේ විකුණ ගන්න හොයාගන්නේ. නමුත් බදු 99 අවුරුද්දකට බදු. නැවත 99ක් දීමේ පොරොන්දුව මත ඒකත් දාගන්න. හරි. ඉතින් මම මේ කියන්නේ හරිද? එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? එතකොට බිලියන 2132ක් බිලියන 2.1ක් 2018 විදේශීය ඩොලර් ණය ගෙවන්න සිද්ධ වෙනවා. 2019 වෙනකොට ගරු සභාපතිතුමනි මේක තත්ත්ව දෙගුණයක් බවට පත් වෙනවා. විදේශ ණය ගෙවීම $2,400,217,000 $4,402,000ක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ වරායවල් 4ක් හම්මන්තොට වරායවල් වගේ විකුණා හොයාගත්තු ආදායම වගේ 4 ගුණයක් මුදල් හොයාගන්න වෙනවා 2019 ණය ගවන්න. ඒ නිසා තමුන්වහන්සේලා මේ ගමන් කරපු ආර්ථික ගමන හරිද? අපේ රට විශාල ණය කන්දක හිර කරපු ආර්ථිකයකට තමුන්වහන්සේලා අපේ රට ගිනාවා. ආර්ථික විතරක් නෙවෙයි. ඊළඟ සිද්ධ වෙච්ච දේ මොකක්ද? අපේ රටේ ආනයන අපනයන වෙළඳ පොලේ අපේ පංගුව ක්‍රමානුකූලව කඩා වැටෙන්න පටන් ගත්තා. ගරු සභාපතිතුමනි 1977 දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට අපේ අපනයන ආදායම 33%ක් තිබ්බා. අපේ රටේ ජාතික නිෂ්පාදනයේ 3/1ක් පමණ අපිට අපනයන ආදායමක් තිබුණා. අද මොකද වෙලා තිබෙන්නේ? 2016 අපේ අපනයන ආදායම 13%යි. දෙකෙන් පංගුවකටත් වඩා වැඩි ප්‍රමාණයකින්.
දෙදස් පහේ මාගාව තිබුණ ඔබතුමාට මං කියලා නෑ තිස් හතරක් නෑ දෙදස් දෙදහය තිස්තුනයි දෙදහෙන් පස්සේ අඩු වෙන්න පටන් ගත්තා දෙදහය තිස්තුනයි අඩු වෙන්න පටන් ගත්තා ඒ කියන්නේ 1977 දී අපේ අපනයන ආදායම ජාතික ධනයෙන් 33%ක් වෙනකොට අද 113% දක්වා කඩා වැටලා තිබෙනවා ඒ නිසා කරු සභාපතිතුමනි විශාල ආනයන අපනයන වෙන්දපලේ අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා ඒ කොච්චරද කියනවනම් අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20ක් වෙනකොට අපනයන ආදායම ඩොලර් බිලියන 10යි 100%ක විලඳ පරතරය තියෙන රාජ්‍ය ඉතින් තමුන්වහන්සේලා කල්පනා කරන්නේ මේ රට දුවන්න පුළුවන් කියලා ඩොලර් බිලියන 20ක් අපිට බාහන්න ගේන්න ඕන වෙනවා බාහන්න විකුණලා හම්බෙන ඩොලර් බිලියන 10යි අපනයන ආදායම 77%33 ඉඳන් 113 දක්වා දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටලා තිබෙනවා මේ කඩා වැටීමේ හේතු කොටගෙන මොකද සිද්ධ වෙලා තිබෙන්නේ මේ කඩා වැටීමේ හේතු කොටගෙන රුපියල් ආව ප්‍රමාණය වීම පාලනය කරගන්න බැරි වෙලා තිබෙනවා 2015 තමුන්වහන්සේලා බලයට එනකොට රුපියලක් වෙනුවෙන් ගෙව්වේ ඩොලරයක් වෙනුවෙන් ගෙව්වේ රුපියල් 128යි අද ගෙවුණු 155ක් මාගාව තියෙන මහ බැංකු වාර්තාව ගරු සභාපතිතුමනි මහ බැංකු වාර්තාවේ 2015 වාර්තාව 2015 වාර්තාවේ මෙහෙම කියනවා 2015 වසර අගවන විට ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් කීපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් අව ප්‍රමාණ වීම සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 285කින් 2015 වසරේ රුපියල කඩා වැටිච්ච නිසා අපේ ණය ප්‍රමාණය බිලියන 285කින් ඉහළ යනවා කෝටි 28500කින් 2016 කියන මෙහෙම ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලයාගේ අප්‍රමාණ වීම හේතුවෙන් මේ මහ බැංකු වාර්තාව 2016 පිටුව 224 2016 වසර අවසාන වන විට සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 186.6කින් ඉහළ ගියා. ද 2015 සහ 2016 කියන වසර දෙකේ විතර රුපියල කඩා වැටිච්ච නිසා අපේ ණය ප්‍රමාණය ඉහළ ගිලා තිබෙනවා බිලියන 476කින්. ඒ කියන්නේ කෝටි 47600කින්. හම්බන්තොට වරාය නොරොත්තුල බලාගාරේ දකුණු අධිවේගී මාර්ගයේ කටුනායක අධිවේගී මාර්ගයේ නොරොත්තුල බලාගාරේ හදන්නගේ කෝටි 40000යි. ණයත් අරගෙන හොරකනුත් කරලා. ඒතර ඒ ඔක්කොම කරන්න කෝටි 40000යි. හැබැයි මේ රුපියල් අව ප්‍රමාණ වීම හේතු කොටගෙන ඒ වසර දෙක ඇතුළත අපේ ණය ප්‍රමාණය ඉලගලා තිනවා කෝටි 47600කින්. රුපිය කල්පනා කරලා බලන්න. බිලියන 476කින්. මොකද වෙලා තියෙන කරු සභාපතිතුමනි. දැන් තමුන්වහන්සේ සල විශ්වාස කරන මේ ආර්ථිකේ මේ උපාය මාර්ගෙන් තමුන්වහන්සේ මේ රට හදන්න පුළුවන් කියන රුපියල කඩා වැටෙන එක පාලනය කරන්න බැරි නම් අපනයන ආදායම වර්ධනය කරගන්න හැකියාවක් නැත්තම් ආනයන සහ අපනයන අතර පරතරය වර්ධනය වෙමින් තිබෙනවා. තවදුරටත් ලිහිල් කිරීමෙන් අත්වන ප්‍රතිඵල කුමක්ද? මේ තමයි 78න් පටන් ගන්න ලද ලිහිල් කිරීමේ ප්‍රතිඵල. එඳා ඒ නිසා මංගල සමරවීර මහත්මයා කතාව පටන් අරගෙන කියන ලිහිල් කරන වේගවත් කිරීමෙන් මේ තවත් ගරු සභාපතිතුමනි කලාවැවේ වගේ මහා වැව් වල වැව් බැමිති වෙනවා. ඒ වැව් බැම් වල කුඩා කුඩා සීරාවන් පටන් ගන්න 1978 ඉඳන් මේ කුඩා කුඩා සීරාවන් පටන් අරගෙන ටික 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 පළල් වෙලා මේ මොකද්ද කරන්න හදන්නේ මේ මහා වැව්බම්මම පුපුරවා හරින තමයි මේ ලිහිල් කරන්නේ ප්‍රතිඵල මුළු ගම් නියංගම් දේපල කුඹුරු අස්වනු ගෙවල් මිනිස්සු යටපත් කරමින් මහා වැවක වැව්බම්ම කැඩුනහම ගලා ගහගෙන යනවා වගේ එවැනි විනාශකාරී තැනකට තමයි තමුන්වහන්සේ මේ ලිහිල් කිරීම හදන්නේ ඒ නිසා මේ ලිහිල් කිරීම ආර්ථික වශයෙන් අසාර්ථක වුණු බව ඕනෑවටත් වඩා වැඩියෙන් පහුගිය කාලේ ඔප්පු කරලා තිබෙනවා. කොච්චර ඔප්පු කරලා තිබෙනවද? ගරු සභාපතිතුමනි මම ඔබතුමාට පෙන්නුම් කරන්න. අපේ රටේ මා මේ 2015 කියන්නේ. 2015 අපේ රටේ මුංගට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 26000යි. හැබැයි මුංගට අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 26000යි. අපි හැදුවේ 15000යි. ඉතින් අපි නිෂ්පාදනය කරන්නේ 15000යි. ඒකෙන් අපි 100ට 57ක් අපි මුං ඇට ගිනව. ඒ වගේම ලොකු ලුණු අවශ්‍යතාවයේ 2015 දී මෙට්‍රික් ටොන් 235000යි. අපි නිෂ්පාදනය කරන්නේ 89600යි. ලොකු ලුණු අවශ්‍යතාවෙන් 62%ක් අපි ආනයනය කරනවා. අපි ලොකු ලුණු හදන්න බැරි රටත් දඹුල්ල මොනරාගල යාපනය කියලා කියන්නේ. අපේ රටේ ලුණු සඳහා තිබෙන ඉතාමත් හොඳ පාරිසරික තත්වයන් තිබෙන කලාපයන්. හැබැයි තමුන්වහන්සේලා මේ ලිහිල් කිරීමේ ප්‍රතිඵලය මොකක්ද? නිෂ්පාදන මුළුමනින්ම කඩා වැටුණා. කඩා වැටලා සිද්ධ වෙලා තියෙන දේ තමයි අද අපි ලොකු ලුණු අවශ්‍යතාවයෙන් 62%ක් අපනයනක ආනයනක රාජ්‍ය බවට පත් වෙලා තිබෙනවා. වියළ මිරිස් මේ මිරිස් අපිට මතකයි ඔය අනුරාධපුර කලාපයේ ඉස්සර පාරවල්වල රතුපාට කාපට්ටලෝ වගේ මිරිස් වනනවා වීලෙන්ඩ. අද තියෙනවා දෙක එක මිරිස් කරලා බලා ගන්න. තමුනාසල මේක විවෘත කරා. මොකද සිද්ධ වුනේ? මෙට්‍රික් ටොන් 50000 අවශ්‍යතාවයේ 2015 මිරිස් අවශ්‍යතාවයේ වියලි මිරිස් අවශ්‍යතාවයේ අපි නිෂ්පාදනය කරන්නේ 15700යි. 69 අපි මිරිස් වියලි මිරිස් ආනයන කර රාජ්‍ය බවට පත් වුණා. අර්ථපල් අපේ අවශ්‍යතාවයේ මෙට්‍රික් ටොන් 160000යි. අපි 94800යි නිෂ්පාදනය කරන්නේ ආසන්න වශයෙන් ගත්තොත් 151ක් අපි ආනයන කර රාජ්‍ය බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මොකද්ද වුනේ? තමුනාසලක ලිහිල් කරන්නේ ඊට පස්සේ අපේ රටේ නිෂ්පාදනය කඩාවැටෙන තරමට තල්ලු කරා. මහා ණය බරක් ඇති කරා. ආනයන අපනයන වෙන්දපල අරපුදයක් නිර්මාණය කරා. ඊට පස්සේ සිදු වෙච්ච දේ තමයි අපේ රටේ නිෂ්පාදනය කඩාවැටෙනවා. ඒ විතරක් නෙවෙයි. ඊළඟ සිද්ධ වෙච්ච දේ මොකද්ද? අපේ රටේ ආදායම් බෙදියාමේ බරපතල විෂමතාවයක් නිර්මාණය කරලා තිබෙනවා. අද අපේ රටේ ඉහළම ආදායම් ලබන පවුල් 10% රටේ ජාතික දැන් 38.4% භුක්ති විඳිනවා. පහළම ආදායම් ලබන 10% හම් වෙන්නේ රටේ ජාතික දැනෙන් 1.4% සාධාරණ මේක. තමුනාසල හිතනද මේක සාධාරණ ආදායම් බෙදියාමක් කියලා. රටේ ඉහළම පවුල් 10% රටේ ජාතික දැනෙන් 38.4% භුක්ති විඳිනකොට පහළම 10% හම් වෙන්නේ ගරු සභාපතිතුමනි 1.4%. තවත් මේක පැහැදිලි කරොත් ඉහළම 10% අපේ රටේ ජාතික දැනෙන් 20 ඉහළම 20 අපේ රටේ ජාතික දැනෙන් 52ක් භුක්ති විඳිනවා. පහළම 20ට හම් වෙන්නේ රටේ ජාතික දැනෙන් 4.4%. මේ විශාල ආදායම් බෙදියාමේ විෂමතාවයක් නිර්මාණය කළ තියෙන රාජ්‍ය. ඒ නිසා තමයි අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා අපේ රටේ ජනගහනයේ 43%ක දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි කිව්වා. ඒ නිසා විශාල දිලිදුභාවයක් හදපු රාජ්‍යයක් මේ 78 ඉඳන් තමුනාසලා අවුරුදු 40කට වඩා ආසන්න කාලයක් දැන් ගමන් කරලා තිබෙන ආර්ථික පාය මාර්ගයේ ප්‍රතිඵල. ඒ නිසා තවදුරටත් ලිහිල් කිරීම, තවදුරටත් විවෘත කිරීම, තවදුරටත් අත්හැරීම හරහා තමුනාසලක සාධකයක් පෙන්වන්න මේ ආර්ථිකය වර්ධනය කරගන්න පුළුවන්. මේ ජනතාවගේ ජීවිතේ, දිළුම් ජනතාවගේ ජීවිතේ මේට වඩා ඉස්සරහට ගේන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි කරු සභාපතිතුමනි, ආර්ථිකයේ ප්‍රධාන පංගුව සේවාත් එක්ක වර්ධනය වෙන්න පටන් ගත්තා. ආර්ථිකයේ මුළුමනින්ම කොළඹ කේන්ද්‍රගත කරලා ආර්ථික බඩ පරිවර්තන වුණා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද අපේ රටේ ජාතික නිෂ්පාදනයේ 50%කට ආසන්න ප්‍රමාණයක් දෙන්නේ බස්නාහිර පළාත. උතුර මැද පළාත දෙන්නේ 4%, වයඹ පළාත දෙන්නේ 9%, ඌව පළාත දෙන්නේ 4%. ඒ නිසා රටේ ආර්ථික වර්ධනය වුණාට, දළ ජාතික නිෂ්පාදිත වැඩි වුණාට ආර්ථික වර්ධනය වගේ කත්පත් කරගත්තට වැඩක් නැහැ. ආර්ථික ප්‍රසාරණය වෙන්නේ නැහැ. ආර්ථිකය පැතිරෙන්නේ නැතුව ආර්ථිකය හම්බන්තොට මොනරාගලට බදුල්ලට කිලිනොච්චියට මේ පළාත්වලට ආර්ථිකය ගලාගෙන යන්නේ නැතුව කොහොමද මේ දුල් ජනතාවගේ ජීවිත උඩට ගින්නේ? එනිසා තමුන්නාසලක ආර්ථික උපාය මාර්ගෙම කොළඹ කේන්ද්‍ර කරගත්තු සේවා කේන්ද්‍රස්ථානය කෙටේට ආර්ථික වර්ධනය වෙන මිසක පැතිරීමේ ආර්ථික උපාය මාර්ග සකස් වෙලා නැහැ. එනිසා සිදු වී තිබෙන දේ තමයි ගරු සභාපතිතුමනි බරපතල ලෙස ආදායම් බෙදියාමේ විෂමතාවයක් අපේ රටේ නිර්මාණය කරලා තිබෙනවා. මම අහන්න කැමති මංගල සමරවීර මුදල් අමාත්‍යවරයාගේ මේ ආදායම් බෙදියාමේ විෂමතාවය අවම කිරීම සඳහා, මේ නතර කිරීම සඳහා මේ අය වේලේ කරේ තිබෙන යෝජනාවන් කවරේද? මේ ණය අරපුදෙන් ගොඩ එන්න තියෙන යෝජනාවන් කවරේද? මේ ආනයන අපනයන අරපුදෙන් ගොඩ එීම සඳහා තියෙන යෝජනාවන් කවරේද? මේ රටේ නිෂ්පාදන කඩාවැටීමෙන් ගොඩ එීම සඳහා තියෙන යෝජනාවන් කවරේද? මේ රටේ ඇති වී තිබෙන මහා ආදායම් බෙදියාමේ විෂමතාවයේ වෙන් කිරීම සඳහා තිබෙන යෝජනාවන් කවරේද? මම දැක්ක ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා මේ මීට මොහොතකට පෙර කතා කරලා කිව්වා ඒක එක යෝජනාවක් තමයි, අපි ඍජුබදු වැඩි කරලා වක්‍රබදු අඩු කරලා තියෙනවා කිව්වා. මේකද දැන් තර්කේ? මේ දේශීය ආදායම් පනත මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන වෙලාවෙත් මංගල සමරවීර අමාත්‍යවරයා විසින් මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශනපත් කරා. මොකද්ද මේ ආදායම් පනත අපේක්ෂාව? තමයි ඍජුබදු වැඩි කරන්න කියලා. හැබැයි මම අවධානය යොමු කරනවා ගරු සභාපතිතුමනි පිටුව 77 මේ අයවැය කතාවේ පිටුව 77 ඒකේ වගුවක් තිබෙනවා. ඒ වගුව අනුව අපේ රටේ මුළු බදු ප්‍රමාණය 2034යි. මේ 2034 වක්‍රබදු 1600 බිලියන 1656යි, ඍජුබදු බිලියන 375යි. එතකොට මුළු බදු ප්‍රමාණය බිලියන 2034ක් වෙනකොට ඒ බිලියන 2034 සම්පූර්ණ කරලා තිබෙන්නේ වක්‍රබදු බිලියන 1659යි, ඍජුබදු බිලියන 375යි. ඒ කියන්නේ මොකද්ද? වක්‍රබදු 182යි, ඍජුබදු 118යි. දැන් දේශීය ආදායම් පනත මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන වෙලාවේදී මංගල සමරවීර අමාත්‍යවරයා කිව්ව ඊට පෙර 2016 නොවැම්බර් මාසේ 5 වෙනිදා මේ පාර්ලිමේන්තු අමතලා අග්‍රාමාත්‍යවරයා තමන්ගේ ආර්ථික ප්‍රකාශනය කියලා ලියවිල්ලක් කියුවා. ඒ ලියවිල්ලේද කිව්වා අපේ රට වක්‍රබදු සහ ඍජුබදු අතර විශාල වෙනස්කමක් තිබෙනවා. ඒ නිසා මේක පාලනය කරන්න අඩුම තරමේ 60-40 අනුපාතයට ගේනවා කියලා කිව්වා 2015. හැබැයි එතකොට තිබ්බේ 80-20 අනුපාතයට. පෞගේ මාසයකට විතර පෙර මුදල් අමාත්‍යවරයා දේශීය ආදායම් පනත ඉදිරිපත් කරන වෙලාවේදී කිව්වා ඍජුබදු වැඩිකොට වක්‍රබදු අඩු කිරීම තමයි අපේ ප්‍රයත්නය කියලා. හැබැයි අයවැලේකෙනම් පෙන්නුම් කළා තිබෙන කුමක්ද? අයවැලේකෙනම් පෙන්නුම් කළා තිබෙන්නේ වක්‍රබදු ප්‍රමාණය බිලියන 1969ක් කියන්නේ 82ක්, ඍජුබදු ප්‍රමාණය බිලියන 375ක් කියන්නේ 118ක්. ඒ කියන්නේ මොකද්ද? මෙරට සෑම පොදු ජනයාම ගෙවන බදු ප්‍රමාණය වැඩි කරලා ඉහළ ආදායම් ලබන අයගේ බදු ප්‍රමාණය ප්‍රතිශතය අඩු වී තිබෙන්නේ 2018 වසරින්. ඒ නිසා මේ අයවැය ලේඛනයේ ගරු සභාපතිතුමනි, නිශ්චිත ලෙස අපේ රටේ ආර්ථිකයේ මුහුණ තීපින ගැඹුරුම ප්‍රශ්න තේරුම් අරගෙන ඒ ගැඹුරුම ප්‍රශ්න වලට විසඳුම් සොයනවා වෙනුවට මෙතෙක් දියත් කරන ලද විනාශකාරී ඒ ගමනේ දිගුවම ගෙන යාම සඳහා මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කළා තිබෙනවා. ඒකට සැරසිල්ලක් දාලා තිබෙනවා. ඒ සැරසිල්ල තමයි නීල හරිත එන්ටර්ප්‍රයිසස්. මේකට කියන්නේ ගරු සභාපතිතුමනි, මම ඉතාමත් වගකීමෙන් කියන මීට ප්‍රයත් කිව්වා. මේ ආර්ථික ක්‍රමයේ ඇතුළේ හදලා තිබෙන කොල්ලකාරී වෙළඳපොළ ආර්ථිකයක්, මේ ආර්ථිකය ඇතුළේ හදලා තියෙන නරුම මිනිහෙක්, මේ නරුම මිනිහා මේ පරිසරය ආරක්ෂා කරන පරිසර ලැබි මිනිහ බවට පත් වෙන්නේ නැහැ. ඔහු හැම වෙලාවම කල්පනා කරන්නේ මේ පරිසරයේ තියෙන දේ තමන් දැහැගෙන ගඟේ තියෙන වැලි ටික ගොඩ ගන්නකොට ගඟේ සුරක්ෂිතභාවය බලමින් වැලි ගොඩ ගන්න මානසිකත්වයක් මේ සමාජයේ මිනිහෙක් හදලා නැහැ. ගලක් කඩනකොට ඔබ දන්නා කඩුවෙල ගලක් කඩනකොට ඒ තියෙන පරිසර හානිය අවම කිරීමේ දිශාවෙන් යෝජනා ඉදිරිපත් වනකොට ගල්කොරි අයිතිකාරයාගේ මනෝභාවය බවට පත් වී තිබෙන්නේ සූරගෙන පරිසර විනාශයක් ඇති කරන එක. ඒ නිසා මෙවැනි සමාජයක් ඇතුළේ කවුරු හරි කල්පනා කරනවා නම් හරිත ආර්ථිකයක්, ඒක බොරුවක්, ඒක මිත්‍යාවක්. මොකද මිනිස් ආර්ථිකයත් සමාජයත් පරිසරයත් එකිනෙකට වෙන් කරලා ගන්න පුළුවන් සාධක නෙවෙයි. ඒවා එකිනෙකට වෙන් කරන්න බැරි ලෙස මේකිනෙකට ගැට ගැහි තිබෙනවා. ඒ නිසා තමුන්නාසලා සකස් කළ තිබෙන ආර්ථික උපාය මාර්ග ඇතුළෙම තමයි මේ නරුම මිනිහා නිර්මාණය වෙන්නේ, මේ විනාශකාරී පරිසරය නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ නිසා
විනාඩි දෙකක් තියෙනවා,
මම අවසන් කරමු. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ අයවැය ලේඛනයේ කවර වැකි කවර යෝජනා තිබුණොත් මේකෙන් ඇතුළෙන් දියත් කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ගයේ මෙතෙත් දියත් කොට තිබෙන විනාශකාරීම ආර්ථික උපාය මාර්ගය තමයි මේ දියත් කරලා තිබෙන්නේ. ඒ නිසා ඒ ආර්ථික උපාය මාර්ගය තවදුරටත් අපේ රටේ ආර්ථිකය හෝ අපේ රටේ සමාජ ජීවිතය හෝ අපේ රටේ පරිසර පද්ධතිය හෝ අපේ රටේ ස්වභාවික සම්පත් හෝ ආරක්ෂණයේ දිශාවට යනවා වෙනුවට ඒවා විනාශ කිරීමේ දිශාවට තමයි පරිවර්තන මෙමින් තිබෙන්නේ. ඒ නිසා මේ අයවැය ලේඛනිනුත් මීට පෙර ගමන් කරලාද විනාශකාරී මාවතම පෙන්නුම් කරන අයවැය ලේඛනයක් මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අයවැය ලේඛනය පිළිබඳ අපි විරෝධය සඳහන් කරන අතර මෙය දැන් මේකට ප්‍රහාර එන්නේ කොහොමද තමුන්වාසල මම දන්නවා. මේ අපි යෝජනා කරන්නේ ගල් යුගයක් ගැන නෙවෙයි, මතක තබා ගන්න. මේ නගුලෙන් කුඹුරහන, ඒ කියන්නේ හරකගෙන් නගුල බැඳලා කුඹුරහන, එහෙම නැත්නම් උඩරට සාරිය ඇඳලා කොණ්ඩෙ කරල් දෙකට ගොතපු කාන්තාවගෙන හිතන එහෙම එකක් නෙවෙයි. අපි යෝජනා කරන්නේ මේට වඩා නූතන ආර්ථිකයක් අපිට ඕන වෙලා තිබෙනවා. ලෝකේ නව ප්‍රවණතාවෙන් තේරුම් අරගෙන ඒ ලෝකේ නව ප්‍රවණතාවෙන්ගේ ලෝකේ එක පැත්තකින් බහඬ වෙළඳපළේ පංගුවක්, ඒ වගේම ලෝකයේ දැනුම සහිත ශ්‍රම වෙළඳපොළේ පංගුවක් අත්පත් කර ගැනීම සඳහා ආර්ථික උපාය මාර්ගයට අපි අවතීර්ණ වෙන්නේ කොහොමද? අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් මහා දෙවන්ත පෙර කර්මාන්ත වලට යන්න බැරි වුණත් අපේ රටේ මූලික ප්‍රාථමික කර්මාන්ත පද්ධතියකට අපි අවධානය යොමු කරලා අපිට අවශ්‍ය මූලික ප්‍රාථමික නිෂ්පාදන ඇති කර ගැනීම සඳහා අපි අවධානය යොමු කරන්නේ කොහොමද? අපේ රටේ පීඨිමත් එක වැදගත් ආර්ථික සම්පත බවට පත් වී තිබෙන අපේ රටේ වරාය, අපේ රටේ නාවික ශාස්ත්‍රය, අපේ රටේ ආර්ථිකයට ගැම්මක් දීම සඳහා ඒවා නවීකරණය කර ගැනීමෙන් අපි උපයෝගී කරගන්නේ කොහොමද? අපේ රටේ වැදගත්ම සාධක බවට පත් වී තිබෙන අනෙක් හැම සම්පතකටම වඩා වටිනාම සම්පත බවට පත් වී තිබෙන අපේ රටේ මේ මානව සම්පත මුවහත් කරගනිමින් ලෝක වෙළඳපොලේ දැනුමේ සහිත ශ්‍රම ප්‍රජාවෙන් පංගුවක් අපි අත්පත් කරගන්නේ කොහොමද කියන දිශාවකට අපේ රටේ ආර්ථික උපාය මාර්ග මාරු වී තිබෙනවා. ඒ නිසා තමුන්නාසලා මේ පෙරණි යල්පැනපු සාම්ප්‍රදායික වට්ටෝරුවේ තමයි තමුන්නාසලා හිර වෙලා තියෙන්නේ. නිසා සාම්ප්‍රදායික තමුන්නාසලා යල්පැනලා තිබෙන තමුන්නාසලා පෙරණි යුගයට අයිතිවාසිකම් කරන්නේ තමුන්නාසලා පෙරණි යුගයේ නියෝජිතව තමුන්නාසලා අපි නව යුගයේ නියෝජිතයෝ. එනිසා ගරු සභාපතිතුමනි, නව ආර්ථික උපාය මාර්ගයකින් තොරව මේ රට මුහුණ දී තිබෙන ගැඹුරුතම ආර්ථික සමාජීය අර්බුද වලට විසඳුම් තියෙනවායි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එනිසා මේ අයවැය ලේඛනය තවත් මේ විනාශකාරී දිගුවක් පමණයි. ඒට අපි විරෝධය ප්‍රකාශ කරමින් නතර වෙන බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි මේ අවස්ථාව ලබා දුන්නට.
බොහොම ස්තුතියි ගරු පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ. ගරු සභාපතිතුමනි, මෙම ආයවස්ථාවේ මට කෙටි අදහස් දැක්වීමකට තමයි කාලය ලැබිලා තියෙන්නේ. මුලින්ම කියන්න ඕන මට කලින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කතා කළා. මම හිතන්නේ එතුමාගේ සංඛ්‍යාලේඛන සහ දත්තවලට ආණ්ඩුව පැත්තෙන් හරි පිළිතුරක් ලබා දීම මම හිතනවා වගකීමක් කියලා. මේ අයවැය විවාදය සංවාදයක් බවට පත්වෙන්නේ එවිටයි. මම ඒ නිසා ඒ මගේ කෙටි කාලය තුළ අයවැය දත්තමා ඉදිරිපත් කරන දීර්ඝව බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඒ කරුණු ඒ ඉදිරිපත් කරපු දත්ත බොහොමයකට මම එකඟ බව මුලින්ම ප්‍රකාශ කරන්න කැමතියි. දෙවනුව ඔහුගේ කතාව ඉදිරිපත් කරපු විකල්පය කුමක්ද කියන එක සම්බන්ධයෙන් අදහසක් නැහැ. නමුත් දලා අදහසක් තිබුණා. ඒක කතා කරන අවශ්‍යතාවයක් නොමැතියි කියලා මම හිතනවා. නමුත් අද අපි සිටින යුගය කරු සභාපතිතුමනි මෙම අයවැය ඉදිරිපත් කිරීමේදී මං හිතන්නේ මුදල් ඇමතිතුමා දැන් ඇවිල්ලා තිබෙනවා. මේ අයවැය මේ අයවැය කරුණු කීපයක් ඔබතුමාලට ඉදිරිපත් කරන්න කැමති. පළමුවෙන්ම මෙහි අපට තියෙන තීරුබදු විශේෂම වෙළඳ බාණ්ඩ සඳහා පණවපු බද්ද 1977 එක්සත් ජාතික පක්ෂ බලයට පත් වුණාම වෙළඳ ඇමති හැටියට ඇතුළත් මුදලි මැතිතුමා වෙළඳ බාණ්ඩ 1000 ගණනකට තීව්‍රතාර්ථික අනුගමනය කළත් විශාල තවත් පාර්ලිමේ මට දෙන්නේ සද්ද වැඩි මේ ඒ නිසා මේ කරුණාකර අපිත් කතා කරනකොට පොඩ්ඩක් ඔබතුමන්ලයි කතාවට බාධා කරන්නේ කවදාවත්. කරු සභාපතිතුමනි මේ මම මුලින්ම කියන්නන මේ වෙළඳ බාණ්ඩ සඳහා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට දරපු ව්‍යායාමය විවෘතාර්ථිකය හඳුනගත්ත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාවත් කරපු නැති දෙයක්. අද මේ බදු ප්‍රතිපත්තිය ලිහිල් කිරීමෙන් අපට ඇතිවෙන අවාසි ගැන මා ආණ්ඩුවේ හිටියත් වචනයක් කියමු සුදුසුයි කියලා මා කල්පනා කරනවා. අද ලෝකයේ ඇති වෙලා තියෙන ලෝක ප්‍රවණතා එක්ක මහා බැර තාක්ෂණයෙන් අපට පිමිපණින්න බෑයි කියලා ඔප්පු කළා හමාරයි. මධ්‍ය පරිමාණ හා සුළු කර්මාන්ත පිළිබඳව අද ලෝකයේ විශාල අවධානයක් යොමු වෙලා තිබෙනවා. අපි විවෘතාර්ථිකය යටතේ අපේ රාජ්‍ය ආයතන අපේ බැර සමහර බැර තාක්ෂණික ආයතන කර්මාන්ත ආයතන අපි විකුණා. මොකද ඒවා නවීකරණය වෙලා අන්තර්ජාතික තාක්ෂණික හැකියාවත් එක්ක ඉදිරියට යයි කියලා. මම අහන්න කැමතියි අපි තාක්ෂණිකව අපේ රටේ රාජ්‍ය ව්‍යවසායකත්වයට තිබිච්ච මොන ආයතනයද අපට ජයග්‍රහණය කරලා මහා ආර්ථික බලයක් බවට පත් කරන්න පුළුවන් උනේ. අපේ තිබිච්ච බොහෝ රාජ්‍ය ආයතන අද විකුණලා ඉවරයි. පටන් ගත්තේ ජයවර්ධන මැතිතුමා වැඩියෙන්ම අපේ ජාතික සම්පත් විකුණන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය යටතේ. ඊට පස්සේ විකුණන දෙයක් ඉතුරුලා තිබුණේ නැහැ. දැන් අන්තිම ටිකත් අපි මොකද කරන්න කියලා තමයි අපි තීන්දුව කරන්න හදන්නේ. කෙසේ වුණත් මා කියන්නට ඕන මේ බදු ප්‍රතිපත්ති ඉදිරිපත් කරේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ. අද ඒ බදු ප්‍රතිපත්තිය මේ විවෘතාර්ථිකය නෙමෙයි, මේක නව ලිබරල් විවෘතාර්ථිකයක් කියලා මා කියන්න කැමතියි. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තිය මේ ආකාරයෙන් ලිහිල් කරොත් ලංකාවේ විශේෂයෙන්ම පාවහන් කර්මාන්තයේ ඉදිරිය සිටින අයට ජාතික නිෂ්පාදනය කරන මධ්‍ය පරිමාණ සියලුම කර්මාන්ත බිඳවැටීමේ තර්ජනයකට පාත්‍ර වෙනවා. ඒ නිසා ඒ ගැන ඔබතුමන්ලගේ අවධානය යොමු කරන්න කියලා මා ඉල්ල සිටිනවා. ඒ වගේම මේක කියලා තියෙනවා මේ විශේෂයෙන්ම ඉඩම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය. ඉඩම් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ගන්න ඕන අයවැයකින් නෙවෙයි. ඒ පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඉඩම් කොමිෂන් සභාවක්. අපි යහපාලනය කියලා කියන්නේ අපි කොමිෂන් සභාව පිහිටෙව්ව යහපාලනය කියන්නේ රටේ ජාතික ඉඩම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ ජාතික ප්‍රතිපත්තිය මගින් තමයි කියන්නට ඕන ලංකාවේ ඉඩම් කෙසේ අපි පරිහරණය කරනවාද කියන එක. අපේ භූමිය, අපේ මාතෘභූමිය තමයි අපට තියෙන වටිනාම සම්පත. ඒ වටිනාම සම්පතේ අපේ තිබිච්ච නීති ටික නිසා අපි අද බස්නාහිර පළාතේ අද අපට ඉතුරුලා තියෙන වෙල් යායවල් ටික, ඒ වෙල් යායවල් ටික ගොඩ කළා අපි කර්මාන්ත ඇති කරොත් අපට ඇති වෙන තත්ත්වය මොකද්ද? අදත් මේ රටේ වටිනාකම අහසට ගුවන් යානයෙන් අපි පියාසර කරනකොට අපට පේන්නේ කොළපාට රටක්. මේ අපි නීලහරිත ආර්ථිකයක් කියලා, මේ හරිත කියලා කියන්නේ අපේ කුඹුරු ටික ගොඩ කරලා ආපහු කර්මාන්ත පුර හදන එකද කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ඊළඟට කියලා තියෙනවා මේ වී වගා කරන බිම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් ඇති කරනවා කියලා. අපි ඊළඟ විකල්ප ආර්ථික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය කුමක්ද කියලා කියලා නැහැ. අපි ඒ දුංගල වගා කරනවද, එහෙම නැත්නම් වාණිජ භෝග වගා කරනවද කියන එක සම්බන්ධයෙන් කිසිම අදහසක් කියලා නැහැ. ඒ නිසා මම හිතන්නේ අයවැය කතාපැත්තේ මුදල් ඇමතිතුමා හෝ අදාළ ඇමතිවරු මේ ගෙනාපු යෝජනාවල අන්තර්ගතය කුමක්ද කියලා විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක මැතිතුමා නාගපු ප්‍රශ්නවලට උත්තර ලබා දීම ඉතාම සුදුසුයි කියලා මම හිතනවා. ඒ වගේම සමස්තයක් විදිහට ගත්තම හරිතවාදී අදහස් සමූහයක් මේකේ තියෙනවා. ඒ කියන්නේ අපේ උදාහරණයකට ගත්තොත් විදුලි වාහන සඳහා
වැඩි පහසුකම් ලබා දීම ඒක ගිය අයට වඩා ගුණාත්මක ප්‍රවණතාවයක් හැටියට අපට සලකන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කාබන් පිළිබඳ ගත්ත තීරණේ ගුණාත්මක ප්‍රතිපත්තියක් හැටියට අපට සලකන්න පුළුවන්කම තියෙනවා. පරිසර දූෂණය පිළිබඳව ඇති කරගත්ත ප්‍රතිපත්ති පිළිබඳ ගුණාත්මක පියවරක් කියලා හඳුන්වන්න පුළුවන් වෙනවා. නමුත් මේ සමස්ත පද්ධතිය අරගෙන බැලුවට පස්සේ අපට දැක්මක් නැහැ. උදාහරණයකට ගත්තොත් මේක කියලා තියෙනවා කාබනික නැත්තම් තිරසාර කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය කරා ගමන් කරනවා කියලා. නමුත් ඒ ප්‍රතිපත්තියට අදාළ ප්‍රතිවිරුද්ධ ඉඩම් සම්බන්ධ ප්‍රතිපත්තිය ඊට සහමුලින් ප්‍රතිපද ප්‍රතිපත්තියක් හැටියට තමයි මේක යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම අපේ රටේ සමස්තයක් විදිහට ගත්තොත් අපේ රටේ ආර්ථිකය ගෙන යාමේ දිශානති අපි සකස් කරන්නේ කොහොමද කියන කාරණේ ගැන මේ වැදගත් අයවැය විවාදයේදී අදහසක් දැක්වීම සුදුසුයි කියලා මා හිතනවා. සරල උදාහරණයකට ගත්තොත් අද අපි විදුලි බල පද්ධතියට අපි විදුලිය එකතු කර ගැනීමේදී අපි සෝලා වලින් ගන්න මුදලට වඩා ඩීසල් පෙට්‍රෝලින් ගන්න ඒකකට අපි වැඩි මුදලක් දීලා ලබා ගන්නවා. අපේ මේ අයවැය හරිත ආර්ථිකයක් නම් අපිට කරන්න තිබුණේ පුනර්ජනනීය පරිසර හානිකර නොවන විදුලි ඒකකයක් ලබා ගැනීමේදී අපි වැඩි මුදලක් දෙන්න ඕන හරිතවාදී විදුලි නිෂ්පාදනයකට. නමුත් ඒ පිළිබඳ මෙහි අදහසක් ඉදිරිපත් කළ නැහැ. විශේෂයෙන්ම අපේ අයවැය පරතරය අඩු කිරීම සඳහා තියෙන උපාය මාර්ගය කුමක්ද? පළවෙනි උපාය මාර්ගය තමයි අපේ ඩොලර් බිලියන 3ක් 5ක් අතර පහුගිය අවුරුදු 3 මුදලක් වැයුණේ කුමටද? පිටරටින් තෙල් සහ ගල්ලඟුරු ගෙන්නා ගන්න. එහෙනම් මේ තෙල් සහ ගල්ලඟුරු ගෙන්නා ගන්න වලක්ව ගන්න පුළුවන් කොහොමද? ඒ බිලියන 3 නවත්ත ගන්නේ කොහොමද කියලා අපි කල්පනා කරමු. ඒ කියන්නේ ඩොලර් බිලියන 4500 විශාල මුදලක් රුපියල් වලින් ගත්තොත් ඩොලර් බිලියන 3ක් කියලා කියන්නේ. ඒ මුදල අපිට නවත්ත ගැනීම සඳහා තියෙන එකම විකල්පය තමයි අද පුනර්ජනනීය බලශක්ති කරා ලෝකෙම ගමන් කරනවා. ඒ කරා අභීතව ජාතික කාර්යක්ෂම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන එක. මම හිතන්නේ මේ අයවැයේ ඒ සඳහා යම් යම් යෝජනා තිබුණත් ඒක සමස්ත ජාතික වැඩපිළිවෙලක් හැටියට ඉදිරිපත් කළ නැහැ.
ඔබ වහන්සේ දෙවනි කාලේ නම් අවසන්
ගරු සභාපතිතුමනි අවසන් කරනවා. තව පොඩි මට විනාඩියක් පොන් ලබා දෙන්න. ගරු සභාපතිතුමනි කෘෂිකාර්මික ප්‍රතිපත්ති අපි අද ගණන් සංඛ්‍යාලයකින් අරගෙන බැලුවට පස්සේ ඩොලර් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් මේ අවුරුදු 2-3 ඇතුළේ අපි පිටරටින් බඩු ගෙන්නලා තියෙනවා. අපි වාර්ෂිකව ණය හා වාරික ගෙවන්න තියෙන මුදල වගේ ප්‍රමාණයක් අපි පිටරටින් බඩු ගෙන්නවා. ඊළඟට අපි විශාලම මුදල වැය කරන්නේ වාහන සහ මෝටර රථ අමතර කොටස් ගෙන්වීම සඳහා. මේවා පාලනය කිරීම සඳහා මේවා ඒ කියන්නේ අපි ගන්න මුදල. ඒ කියන්නේ අපේ විදේශිකෝ පිටරට ගිහිල්ලා සල්ලි ගෙන්වීමෙන් සහ සංචාරක කර්මාන්තයෙන් තමයි අපි විශාලම කොටස ආර්ථික පංගුවේ ලබා ගන්නෙ. ඒවා රැක ගැනීම සඳහා ඒවා නවත්ත ගැනීමට නම් අපි අපනයනේ වැඩි කරන්න ඕන. මම හිතා අනුර කුමාර දිසානායක මැතිතුමා පැහැදිලි කරා අපේ ආර්ථික සංවර්ධනය කියන්නේ අපේ අපනයන ආර්ථිකේ බිඳ වැටලා තියෙනවා. එහෙනම් අපි අපනයන ආර්ථිකේ වර්ධනය කරන්න අපිට තියෙන උපාය මාර්ගය මොකද්ද? ඒ වගේම මෙහි සාකච්ඡා කළ දෙනවා කාබනික ගොවිතැන වැඩි කිරීම සඳහා වැඩ පිළිලක්. මම හිතන්නේ ඒක වැදගත් ප්‍රවේශයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සමස්තයක් විදියට මේ ආරම්භක පිටුවේ තියෙන වාක්‍යෙම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද? පටන් ගත්ත විවෘත ආර්ථික වෙළඳපොළ තවදුරටත් ඉස්සරහට ගෙනියනවලු. මේ ආර්ථිකය බිහි කරපු ඇමරිකන් පප්පලගෙන් නැත්තන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉගෙන ගන්න කියලාද අපට මේ අයවැය ලියන අයට ආර්ථික විද්වතුන්ට මුදල් අමාත්‍යාංශින් නියෝජිතයන්ට අපි ආරාධනා කර සිටින කැමැති බොහොම ස්තුතියි.
ස්තුතියි.